SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
විශ්ව සාහිත්‍යයේ රසමන් පෙත්
ලෝක සාහිත්‍යයේ සුවිශේෂී කෘති සහ සාහිත්‍ය දරීන් පිළිබඳව වන රසාලිප්ත විමර්ශනය
විශ්ව සාහිත්‍යයේ රසමන් පෙත්.
එහෙමනම් අපි තවත් මාසයක මේ ආකාරයෙන් හමුණා විශ්ව සාහිත්‍යයේ රසාලිප්ත මං පෙතක ඔබව කැඳවාගෙන යාමේ අභිලාෂය පෙරදරි කරගෙන හැමෝටම ආයුබෝවන්. අද අපේ විශ්ව සාහිත්‍යයේ රසමං පෙත් මේ කතාංගේ අලුත් මුහුණුවරක් ගන්නවා. ඔබ දන්නවා මේ වෙනකන් අපි බොහෝ දුරට සිදු කළේ විශ්ව සාහිත්‍ය දරයෙකුගේ ජීවිත කතාව, ඔහුගේ සාහිත්‍යමය ගමන් මඟ පිළිබඳව ඔබට තොරතුරු හෙළිදරව් කිරීම, එසේත් නොමෙතිනම් ලෝක ප්‍රකට නැත්තම් සුවිශේෂීත්වයක් දරන විශ්ව සාහිත්‍ය කෘතියක් ඔබ හමුවට රැගෙනීම. නමුත් මෙවර අපි ඔබට රැගෙන එන්නේ ඔස්ට්‍රේලියාවේ අපේම ශ්‍රී ලාංකික ජනප්‍රජාව අතර සිටමින් විශ්ව සාහිත්‍යයේ නිර්මාණ ගණනාවක් සංස්කරණය කරමින් අලුත්ම කෙටි කතා සංග්‍රහයක් එළි දක්වපු සංස්කාරකවරියක් ලේඛිකාවක් සහ ඇගේ නිර්මාණය පිළිබඳව කතා බහ කරන්න. ඇය මෙල්බන් වාසි ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ. ඇය අලුතින්ම එළි දක්වනවා ඉසු නලංගන සහ තවත් කතා යන මෙන් පරිවර්තිත කෙටි කතා 13ක් ඇතුළත් වන කෙටි කතාවක්. මෙය ඇගේ සංස්කරණයක්. ඉතින් ස්වර්ණකාන්ති රාජපක්ෂ මහත්මිය අද අපි සාකච්ඡාවට එකතු කරගන්නවා. ඒ වගේම සුපුරුදු පරිදි මේ විශ්ව සාහිත්‍යයේ නිර්මාණ ගණනාවක් එක්ව නිර්මාණය වුණු මේ ඉසු නැනගෙන සහ තවත් කතා මේ කෙටි කතා සංග්‍රහය පිළිබඳව සහ එහි විශ්ව සාහිත්‍ය දරයන් පිළිබඳව සාකච්ඡා කරන්න අපිත් එක්ක සුපුරුදු ලෙසින් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. මෙල්බන්හි දිලිනි ඒරියවල ඇය එංගලන්තයේ වොරික් විශ්වවිද්‍යාලයේ විශ්ව සාහිත්‍යය පිළිබඳ ඩිප්ලෝමා ධාරිණියක්, මෙල්බන්හි ඩීකින් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක්. මේ ඉසු නැනගෙන සහ තවත් කතා කියන මේ කෙටි කතා සංග්‍රහයේ සංස්කාරකවරිය ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ දෙවතාවක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර වුණු ලේඛිකාවක්. කුරුල්ලා සහ තරුමණඩල පරිවර්තිත කෙටි කතා සංග්‍රහයට සහ එන කරණිනා පරිවර්තනයට ඇය රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි කරගන්නවා. ඒ වගේම ඇය දෙවතාවක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශ වෙනවා දිව්ගිර සහ බාලේ සිට යවනේට කියන පරිවර්තිත නවකතා සඳහා. ඇය කෙටි කතා, නවකතා සහ ශාස්ත්‍රීය ග්‍රන්ථ 25ක් පමණ මේ වෙනකොට පරිවර්තනය කරලා තියෙන තැනැත්තියක්. ඉතින් මෙවර මේ පරිවර්තිත කෙටි කතා 13කින් සමන්විත ඉසු නැලගෙන සහ තවත් කතා මේ පරිවර්තිත කෙටි කතා සංග්‍රහය සංස්කරණය කරන්න ඇය ඉදිරිපත් වෙනවා. මේ ඇගේ නිර්මාණයක්. ස්වර්ණකාන්ති, ඔබ බොහොම සාදරයෙන් මේ විශේෂාංගයට පිළිගන්නවා අපි ආයිබෝවන් කියලා.
ආයිබෝවන් දිලුක්ෂි.
හොඳයි, ලෝක පූජිත කතුවරුන් රැසකගේ කෙටි කතා එකතුවක් නිර්මාණය කිරීමට ඔබ පොළඹවන ලැබුණු හේතුව මොකක්ද කියලා මම මුලින්ම දැනගන්න කැමතියි.
ඉස්සෙල්ලම මම මගේ පුත හඳුන්වලා දෙන්නම් පරිවර්තන සංස්කරණයක් විදිහට. මොකද මගේ මේ පළවෙනි පරිවර්තන කෙටි කතා සංස්කරණීමය. මම කෙටි කතාවට හරි ප්‍රියයි. කෙටි කතාවෙන් තියෙන සියුම් දැක්ම මම හරියට අගය කරනවා. එතකොට විවිධ රටවල විවිධ ලේඛකයන් ලියපු කෙටි කතා විවිධ පරිවර්තකයන් ලවා සිදු කිරීමෙන් මම බලාපොරොත්තු වුණා අපූර්වත්වයෙන් යුතු විවිධ සමාජ ආර්ථික සංස්කෘතික පසුතල සහිත කෙටි කතා අතරින් අපේ පාඨකයන්ට විචිත්‍රත්වයක් ලබා දෙන්න.
හොඳයි, මේ ඉසු නැලංගන සහ තවත් කතා මේ පරිවර්තිත කෙටි කතා සංග්‍රහයේ පරිවර්තිත කතා 13ක් ඇතුළත් වෙනවා. ඉතින් බොහෝම නිහතමානීව මම මේ අවස්ථාවේදී සඳහන් කිරීමක් කරන්න කැමති ස්වර්ණකාන්ති, ඔබේ ආදරණීය ආරාධනාව මටත් හිමි වුණා මේ ග්‍රන්ථය නිර්මාණය කරද්දී. ඉතින් මටත් අවස්ථාවක් ලැබුණා පළවෙනි වතාවට කෙටි කතාවක් පරිවර්තනය කරමින් කෘතියකට සම්බන්ධ වෙන්න. ඉතින් ඔබට බොහොම ස්තුතියි ආරාධනාව කිරීම පිළිබඳව, මේ අවස්ථාව සලසා දීම පිළිබඳව. සංස්කාරකවරිය විදිහට මේ ග්‍රන්ථයට ඇතුළත් කතා පිළිබඳව අපිට සංක්ෂිප්ත හැඳින්වීමක් කරන්න පුළුවන්ද ස්වර්ණකාන්ති?
මේ කෙටි කතා එකතුවේ කතා 13ක් අඩංගුයි. පළවෙනියෙන්ම මං කියන්නම් ජපන් ජාතික ශ්‍රේෂ්ඨ ලේඛක යසුනරි කවිබතාගේ ඉසු නෝ ඔඩෝරිකෝ කියන කෙටි කතාව. ඉසු නලංගන නමින් මහාචාර්ය කුසුම කන්නරත් මහත්මිය පරිවර්තනය කළා තියෙනවා. එතකොට එම් එන් රාමසාමි කියන ඉන්දියානු ලේඛකයාගේ පැරඩයිස් කියන කෙටි කතාව පාරාදීසේ නමින්ද නොඩ්ඩාර් ඩම්බඩ්සේ කියන ලේඛකයාගේ ටැලිකෝ කියන කෙටි කතාව උපන් ලපේ නමින්ද, අබ්දුල් සතා නස යන ඉරාක් ජාතික කෙටි කතාකරුවාගේ බෝන් ට්වයිස් කියන කෙටි කතාව දෙවරක් ඉපදුනමි නමින්ද චන්ද්‍රිකා විජේසුන්දර පරිවර්තනය කළ තියෙනවා. එතකොට ඇල්ෆ්‍රෙඩ් යුසෝන් කියන ෆිලිපීන් ජාතික ලේඛකයාගේ වොයිස් ඉන් ද හිල්ස් කියන කෙටි කතාව කුමාර පෙරේරා කන්දේ හඬගෑම නමින් පරිවර්තනය කරා. බ්‍රිතාන්‍ය ජාතික රෝල් ඩාල් කියන ලේඛකයාගේ ලෑම් ටු ද ස්ලෝටර් කියන කෙටි කතාව දිලුක්ෂියා පරිවර්තනය කරේ බැටළු මස් මාරාව නමින්. එතකොට ඒනස් හෙමිංවේ ලේඛකයාගේ A Clean Well Lighted Place කියන ලෝක ප්‍රකට කෙටි කතාව WH උපසේන අගේ ඇති තැනක් කියලා පරිවර්තනය කළා තියෙනවා. සුප්‍රකට ලේඛක ඇල්බර්ට් මුරාවියාගේ The Film Test කියන කෙටි කතාව සමරජීව කන්නරත්න පරිවර්තනය කරේ සිනමා රංගන පරීක්ෂණ කියන මාතෘකාව යටතේ. එතකොට අප අතර සිටින නොයෙල් නඩේසන් කියන ලේඛකයා Guilt and Punishment කියලා කෙටි කතාවක් ලියලා තිබ්බා. එය වරද සහ දඬුවම කියන මාතෘකාව යටතේ ජගත් ජේ ඉදිරිසිංහ පරිවර්තනය කරා. ප්‍රියංගුදා වණිකසූරිය දික්කසාදේ නමින් පරිවර්තනය කරේ ගී යකියන් කියන චීන ජාතික ලේඛිකාවගේ Unconventional Divorce කියන කෙටි කතාව. මගේ කෙටි කතා තුනක් අඩංගු වීමේ ඉසුන ළඟන කෘතියට යතුර කියන කෙටි කතාව ඔස්ට්‍රේලියානු ජාතික පීටර් ගෝල්ඩ්ස්වර්ති කියන ලේඛකයාගේ ද කාකීස් කියන කෙටි කතාව ඇසුරෙන් මම පරිවර්තනය කරා. ජපන් ජාතික ශ්‍රේෂ්ඨ ලේඛක අකුටගාවාගේ ඉන්න ග්‍රූප් කියන කෙටි කතාව ආරම්භක වුණු සිද්ධියක් කියන මාතෘකාව යටතේ මම පරිවර්තනය කළා. එතකොට මැක්සිම් ගෝකිගේ A Man is Born කියන කෙටි කතාව රක්ත වර්ණ මනුෂ්‍යත්වය නමින් මම පරිවර්තනය කරා.
හොඳයි, දැන් මේ ග්‍රන්ථයේ ඇතුළත් කතා 13 පිළිබඳව සංක්ෂිප්ත විස්තරයක් මෙහි සංස්කාරකවරිය විදිහට ස්වර්ණකාන්ති ඔබ ඉදිරිපත් කළා. දැන් මම දිලිනිට යොමු වෙන කැමැති. දිලිනි, ඇත්තටම මේ ඔබගේ අදහසක් දැනගන්න කැමැති මේ ඉසුන ලගෙන ග්‍රන්ථයට එකතු කරගෙන තියෙන විශ්ව සාහිත්‍යයේ හමුවන ලේඛකයන් පිළිබඳව.
ඔව්, අපි පටංගමු ඔස්ට්‍රේලියානු ජාතික පීටර් ගෝල්ඩ්ස්වර්තිගෙන්. ඔහුගේ කතාවක් පරිවර්තනය වෙනවා. ඔහු වෛද්‍යවරයෙක්, කවියෙක්, කෙටිකතා සහ නවකතා රචකයෙක්, සිනමා තිරපිටපත් රචකයෙක්. ඔහු කෙටිකතා එකතු පහක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. The Khakis කියන්නේ ගෝල්ඩ්වර්තිගේ Little Deaths කියන කෙටිකතා එකතුවේ එන කතාවක්. ඒක තමයි සිංහලට පරිවර්තනය වෙන්නේ. ඊළඟට යසුනරි කවබතා, ජපන් ජාතික ලේඛකයෙක්, අපි කවුරුත් දන්නවා. කවබතා කියන්නේ 1968 නොබෙල් සාහිත්‍ය සම්මානය දිනාගත්තු ජපන් ජාතික ලේඛකේ. ඔහු සාහිත්‍යයට පිවිසෙන්නේ 1925 ලියන The Izu Dancer කියන නවකතාවත් එක්ක. මේ නවකතාවම තමයි කවබතාගේ ඉංග්‍රීසියට පරිවර්තනය වෙන පළවෙනි නවකතාවත්. ඒ පරිවර්තනය ඉංග්‍රීසි පරිවර්තනය කරන්නේ ඇමරිකානු ජාතික එඩ්වර්ඩ් සීඩන්ස්ටයිකර්. ඊළඟට අපි ගමු මේ ඇල්ෆ්‍රෙඩ් ඒ යුසෝන්, ෆිලිපින ජාතිකයෙක්. ඔහු මෑන් ඒෂියන් සාහිත්‍ය සම්මානය ඇතුළු තවත් ජාත්‍යන්තර සම්මාන රැසක් දිනු කෙටි කතා හා නවකතා රචකයෙක්. ඔහු ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන ක්‍රිප් යුසෝන් කියන නමින්. ඊළඟට ඔස්ට්‍රේලියාව සහ බොහොමයක් රටවල අතිශයින්ම ජනප්‍රිය ලේඛකයෙක් වන රෝඩ් ඩාල්, ඉංග්‍රීසි ලේඛකයෙක්. ඔහුට නෝවිජයනු සම්භවයක් තමයි තියෙන්නේ. ඔහු කවියෙක්, නවකතා හා කෙටිකතා රචකයෙක්, සිනමා තිරපිටපත් රචකයෙක්. ඔහුගේ විශේෂත්වය වෙන්නේ ඔහු ළමා, යෝවුන් සහ වැඩිහිටි කියන සාහිත්‍ය අංශ තුනෙන්ම පාඨකයන් සියල්ලන්ම වෙනුවෙන් නිර්මාණ කරන පුද්ගලයෙක්. ඔහුගේ නිර්මාණ දායකත්වය වෙනුවෙන් ඔහු World Fantasy Award for Life Achievement කියන ජාත්‍යන්තර සම්මානයනුත් පිදුම් ලබලා තිබෙනවා. ඊළඟට අපි ගත්තොත් තවත් ජපන් ජාතික ලේඛකයෙක් තමයි රියනොසුකි අකුටගාවා. ඔහු ජපන් කෙටිකතා සාහිත්‍යයේ පියා ලෙස හැඳින්වෙනවා. ඔහු 1922 ප්‍රකාශයට පත් කරනවා ඉන ග්‍රෝව් කියන කෙටිකතාව. එය ඉතාමත්ම ජනප්‍රසාදයට ලක්වෙන කෙටිකතාවක් බවට පත් වෙනවා. ඒක තමයි අපේ කෙටිකතා එකතුවේ සිංහලට පරිවර්තනය වන අනෙක් කෙටිකතාව. ඊළඟට ඇමරිකානු ජාතික Ernest Hemingway. අපි කවුරුත් දන්නවා 1954 දී නොබෙල් සාහිත්‍ය සම්මානය ලැබූ ඇමරිකානු ජාතික ඇනස්ට් හෙමින්ග්වේ ගැන. ඔහුගේ සුවිශේෂ රචනා ශෛලිය අයිස්බර්ග් තියරි නමින් ලේඛන කලාවටත් හඳුන්වා දී තිබෙනවා. ඊළඟට ඉතාලි ජාතික ඇල්බර්ටෝ මොරාවියා. ඇල්බර්ටෝ මොරාවියා කියන්නේ නවකතා හා කෙටිකතා රචකයෙක් වගේම මාධ්‍යවේදියෙක්. ඔහුගේ නිර්මාණ බොහොමයක් සිනමා පට වශයෙන් ප්‍රේක්ෂකයන් අතරට ගිහින් තිබෙනවා. ඒ අතර The Conformist, A Ghost at Noon and Contempt, The Empty Canvas, Two Women කියන නිර්මාණ යුරෝපයේ පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඔහුගේ තෝරාගත් නිර්මාණ කීපයක් ඉංග්‍රීසියට පරිවර්තනය වෙනවා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක ඇංගස් ඩේවිඩ්සන් අතින්. එම කෙටිකතා එකතුවත් රෝමන් ටේල්ස් නමින් හැඳින්වෙනවා. ඊළඟට අපි ගමු අපේ දමිළ සම්භවයක් තියෙන ශ්‍රී ලාංකික සහෘද ලේඛකයෙක් නොයෙල් නඩේසන්. ඔහු මෙල්බන් වාසී ලේඛකයෙක්. ඔහු අපිට දායාද කරපු නිර්මාණ අතරින් විශේෂ නිර්මාණ දෙකක් තියෙනවා. Memoirs of a Veterinary Surgeon, King Asoka's Veterinary Hospital වගේ නිර්මාණ. ඔහු ඉංග්‍රීසියෙන් ලියූ කෙටි කතාවක් අපේ මේ සිංහල පරිවර්තන එකතුවේ තිබෙනවා. ඊළඟට නෝඩා ඩම්බාචේ, ජෝර්ජියන් ජාතික ලේඛකෙක්. ඔහුගේ රචනා ශෛලිය හාස්‍යෝත්පාදක රචනා ශෛලියක්. ඔහුගේ ටලිකෝ කියන කෙටි කතාව තමයි පරිවර්තනය වෙන්නේ සිංහලට. ටලිකෝ කියන්නේ ඔහු 1950 ගණන්වල ලියූ විශිෂ්ට කෙටි කතාවක්. ඊළඟට මැක්සිම් ගෝර්කි, නොබෙල් සාහිත්‍ය සම්මානයට පස්වතාවක් නාම යෝජනා වුණ විශිෂ්ට රුසියානු සාහිත්‍යදරෙක් සහ සමාජවාදී දේශපාලන චින්තකයෙක්. ඔහු ගැන ඇත්තෙන්ම ශ්‍රී ලාංකික පාඨකයින්ට අමුතුවෙන් සඳහන් කිරීම අවශ්‍යත් නැති තරම්. ඔහුගේ නිර්මාණ සියල්ලක්ම තුළින් සාර් පාලනයගේ ඉසිටි දුප්පත්තුන් අතරිනුත් දුප්පත් මිනිසුන්ගේ ජීවිත කතාව සහ ඒහා බැඳුණු දුක්ඛ දොමනස්යන් ගමවීම පැහැදිලි කරුණා. ඔහු ගැන හැඳින්වෙන බොහෝ තැන්වල ලියවි තිබෙන දෙයක් තමයි Gorky stories are amongst the poorest of the poor කියන එක.
හොඳයි. මේ ග්‍රන්ථයේ සිටින විශ්ව සාහිත්‍ය දරින්ගේ කෙටි කතා ශෛලිය පිළිබඳව යම් අදහසක් දෙන්න පුළුවන්ද දිලිනි මේ අවස්ථාවේදී? මොකද අපිට මෙහිදී විශ්ව සාහිත්‍යයේ ප්‍රමුඛ පෙළේ සාහිත්‍ය දරින් කීප දෙනෙකුගේ නිර්මාණ තමයි නේද?
හාස්‍ය රසය විශේෂිත මාධ්‍යයක් ලෙස යොදාගෙන නිර්මාණ කරනෙහි යෙදෙන කෙනෙක් තමයි රෝඩල් කියන්නේ. ඔහුගේ ලිවීමේ ශෛලිය විවිධාංගීකරණයට ලක් වෙනවා ඔහු අමතන පාඨක සමාජයට අනුව. මොකද ඔහු දරුවන්ගේ පාඨක සමාජය අමතන සහ යෞවනයන්ගේ පාඨක සමාජය අමතන සහ වැඩිහිටි පාඨක සමාජය අමතන ලේඛකෙක්. බොහෝ විට ඔහුගේ කතාවල චරිතවලට ඔහු යොදන නම් වලින් එම චරිත ලක්ෂණ නියෝජනය වෙනවා. කුඩා දරුවන් වෙනුවෙන් ඔහු කර ඇති බොහෝ නිර්මාණ දරුවන් අතර ප්‍රසිද්ධ වෙන්නේ නිර්මාණයේ නමටත් වඩා ඇහින චරිතවල නාමයන්ගින් කියලා තමයි ප්‍රසිද්ධ මතයක් තිබෙන්නේ. ඊළඟට මැජික් රියලිසම් කියන ලේඛන ක්‍රමවේදය බොහෝ විට ඔහු පාවිච්චි කරනවා. ඔහුගේ රචනා ශෛලිය මොඩර්න් ඩේ ෆෙරි ටේල් කියලා හඳුන්වනවා. උදාහරණයක් විදිහට රෝඩල් කියන්නේ සතුන්ට මිනිස් ගුණාංග ආරෝපණය කිරීමේ සහ මිනිසුන්ට සතුන්ගේ ගති ලක්ෂණ ආරෝපණය කිරීමේ කෙළ පැමිණි ලේඛකයෙක්. ඊළඟට හෙමින්වේ ගත්තහම සමකාලීන නිර්මාණකරුවන් අතර ප්‍රසිද්ධියක් ලබන්නේ ඔහුගේ විෂයානුබද්ධ සංක්ෂිප්ත ගද්‍ය රචනා ශෛලිය හින්දා. ඔහුටම අනන්‍ය වුණ රචනා ශෛලියක් මනාව පිළිබිඹු කරන කෘතියක් තමයි මහල්ලා සහ මුහොද, The Old Man and the Sea. අපි කියවලා තියෙනවා, මං හිතන්නේ පාඨක සමාජය තුළ අතිශයින් ප්‍රසිද්ධ පොතක්. කතාවේ මතුපිට භාෂාව ස්වභාවික සරල එකක් වුණත් අභ්‍යන්තරයෙන් සාකච්ඡා කරන තේමාවන් සහ දර්ශනයන් ඉතා ගැඹුරුයි. මේක තමයි ඔහුගේ රචනා ශෛලිය තිබෙන, හෙමින්වේගේ රචනා ශෛලිය තිබෙන විශේෂත්වය. මේ ක්‍රමවේදය තමා පසුකාලීනව ඔහු අයිස්බර්ග් තියරි නමින් ලේඛන කලාවට ගේන්නේ. ඊළඟට අකුට ගාවගේ රචනා ශෛලිය ගැන ගත්තු. ඒ තුළ දකින්න ලැබෙන සුවිශේෂීම ලක්ෂණ කිහිපයක් තිබෙනවා. එකක් තමා පාඨකයා කතාවේ එන චරිත දැන් නිහඬ විය යුතුයි කියලා බලාපොරොත්තු වෙන මොහොතෙදිම ඒ චරිතවලට අලුත් පණක් දීලා ඒ චරිත කතා කරවන එක අකුට ගාව පුරුද්දක් කරගෙන තියෙනවා ඔහුගේ පොත්වල. මේ ක්‍රමවේදයට විශ්ව සාහිත්‍යය කියනවා confessional style of writing කියලා. අනිත් කාරණාව තමයි ඔහු කතාව තුළ තවත් කතා ගොඩ නැගීම. එක කතාවක් ඇතුළේ අපිට කතා ගොඩක් දකින්න ලැබෙනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ සර්ණකාන්ති රාජපක්ෂ මහත්මිය ආරම්භක වුණ සිද්ධියක් විදිහට පරිවර්තනය කරන ඉන් ද ග්‍රෝව් කියන කෙටි කතාව.
ඉතින් මෙවර විශ්ව සාහිත්‍යයේ රසමං පෙත් අපේ විශේෂාංගෙන් ඔබ හමුවට අපි ඉදිරිපත් කරන්නේ මෙල්බන් වාසී ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ සංස්කරණය කරපු පරිවර්තිත කෙටිකතා 13ක් ඇතුළත් ඉසුන අලංගන සහ තවත් කතා කෙටිකතා සංග්‍රහය පිළිබඳව. මෙහිදී අපට විශ්ව සාහිත්‍යදරයෙන් රාශියක් හමු වෙනවා. විශ්ව සාහිත්‍යයේ බොහොම ප්‍රකට සහ ඉසිසෙලාම රසවිදිනට ලැබෙන නවකතාත් හමු වෙනවා සිංහල පරිවර්තන විදිහට. ඇත්තටම දැන් මේ වගේ කර්තව්‍යයක් කිරීම ටිකක් බාහිර දූර කර්තව්‍යයක්. ලේඛක ලේඛිකාවන් ගණනාවක් ඔබට එකතු කරගන්න සිද්ධ වෙනවා. ඉසුන අලංගන සංස්කරණය කිරීමේදී ස්වර්ණකාන්ති ඔබ සැලකිලිමත් වුණු කරුණු මොනවද?
මම මෙහි අඩංගු කතාවල තියෙන තේමා සහ ආඛ්‍යානවල විවිධත්වයකට මම ඉතාම සැලකිලිමත් වුණා. 20 වෙනි සතවර්ෂයේ මුල භාගයේ ලේඛනයේ යෙදුණු මැක්සිම් ගූකි වගේ අය ලේඛකයන් ඉඳලා නවීන නූතන කෙටි කතාවට ප්‍රවේශ වෙලා ඉන රෝල්ඩ් ඩාල් වගේ ලේඛකයන්ගේ කෙටි කතා දක්වා විශාල පරතරයක කාල පරාසයක කෙටි කතා මම මේකට තෝරගත්තා. ඒ හින්දා මේ විවිධත්වයේ හින්දා විචිත්‍රත්වයේ හින්දා නොඑක ආකාරයේ තේමාවන් ප්‍රියකරන පාඨකයන්ට කියවීමේ රසය උද්දීපනය කරන්න උපකාරයක් වෙයි කියලා හිතුණා.
හොඳයි දිල්ලි, දැන් එහෙමනම් ඔබේ අදහස මොකක්ද මේ සිංහල පරිවර්තනය කොයිතරම් මුල් කෘතිවල රසය පාඨකයාට ගෙනවිත් තියනවද? ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
පොදුවේ කියනවා නම් දිරුක්ෂි, මේ පරිවර්තන කර්තව්‍යයට මුලපිරීම ගැන ස්වර්ණකාන්ති රාජපක්ෂ අපේ ප්‍රවීණ පරිවර්තිකාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඊට අමතරව මේ කෙටි කතා එකතුවට දායක වුණ සියලුම ලේඛක ලේඛිකාවන් ඉතා පරිස්සමින් සහ මහන්සියක් අරගෙන ඉතා උවමනාවෙන් මේ පරිවර්තන කටයුතු කර ඇති බව පැහැදිලිව පේනවා. විශේෂයෙන් කියන්න ඕනේ දෙයක් තියෙනවා, ඒ තමයි මේ භාෂාවක් දැනගත්ත පළියට කෙනෙක්ට සාර්ථක පරිවර්තනයක් කරන්න අමාරුයි. තමන් පරිවර්තනය කරන කුමන හෝ නිර්මාණයක් සමග මනසින් හදවතින් බැඳිලා ඒක උපරිමෙන් රසවින්ද නැත්තම් අපිට ඒ දැනෙන හැඟීම තවත් භාෂාවකින් පාඨකයන් අතරට ගෙනියන්න අමාරුයි. මේ පරිවර්තන හැම එකක්ම පළමු නිර්මාණයේ තේමාව, චරිත, අරමුණු, ගැටීම් සහ හැඟීම් කියන සියල්ලක්ම සාර්ථක විදිහට සිංහල පාඨකයන් අතරට ගෙනල්ලා තිබෙන බව කියන්නම ඕනේ කාරණාවක්. ඒ අතරින් උදාහරණ කිහිපයක් ගත්තොත්, නෝඩා දුම්බාජේ කියන්නේ මිනිස් හැඟීම්වල පවතින උණුසුම සියුම්ව දනවමින් තමන්ගේ කතා තේමාවන් හසුරුවන දන්න ජෝර්ජියන් ජාතික ලේඛකයෙක්. විශේෂත්වය වෙන්නේ ඔහුගේ ඉතාම සංවේදී හැඟීම් ගැන කියද්දි සියුම් හාස්‍ය රසයක් ඊට එක් කරන්න අමතක කරන්නේ නැහැ. මට අනුව ඔහු සූක්ෂම ලියන්නෙක්. මේ ඉසු නලංගන කෙටිකතා එකතුවේ එන උපන් ලපය නමින් චන්ද්‍රිකා විජේසුන්දර විසින් පරිවර්තනය කරන කතාව ඒකට හොඳ උදාහරණයක්. උපන් ලපයක් මිත්‍රත්වයක් සහ පවුල් ජීවිතයක් අතර දෝලනය වන ගැහැණියකගේ ජීවිතය ගැන විවරණයක් තමයි මේ කෙටි කතාව තුළ තිබෙන්නේ. අනිත් එක තමයි මේ පරිවර්තනය ඉතාම හොඳින් කරලා තියෙන බවත් කියන්න ඕනේ. ඊළඟට රෝටාල් කියන්නේ එබඳුම කුසලතාවයක් තිබෙන ලේඛකයෙක්. අපේ සිංහල කෙටි කතා එකතුවට දිරුක්ෂි ඔබ එකතු කරන බැටළු මස් මාරාව කියන කෙටි කතාවත් මුල් කතාවේ, ඒ කියන්නේ ලෑම් ටු ද ස්ලෝට කියන කතාවේ රසයට හානියක් නොවන විදිහට පාඨකයාට සමීප කරන්න සමත් වෙලා තිබෙනවා. අතිශය ප්‍රේමාන්විත බිරිඳකගේ අනපේක්ෂිත සිත් බිඳුවක් නිසා සිදුවන මහා විනාශයක් ගැන පෙළින් පෙළටම කුතුහලය දනවමින් කියන කතාවක් තමයි ඇත්තටම මුල් කතාවේ තියෙන්නේ. ඇත්තටම මේ කතාව කියවනකොට කියවීමේ ආශාව වඩනවා. මම ඒ කුතුහලය සහ රසය සිංහල පරිවර්තනයෙන්ුත් විඳගත්තා. මෙතෙන්දී ඔබ යොදාගෙන තිබෙන භාෂා උපක්‍රම මේ මුල් කතාව සිංහල පාඨකයාට සමීප කරන්න බෙහෙවින් අත්වැලක් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට ඇල්ෆ්‍රෙඩ් ඒ යූසොන් ගේ වොයිස් ඉන් ද හිල්ස් කියන සිංහල පරිවර්තනය ගැනත් කියන්න ඕනේ. ඒක කන්දේ හඬ ගෑම නමින් කුමාර පෙරේර පරිවර්තනය කරනවා. එහි සාකච්ඡා වෙන යෞවනත්වය, ඊළඟට ළමා වියෙන් තුරුණු වියට සංක්‍රමණය වන ජීවිත ලෝකය දකින විදිහ, ඊළඟට ශාරීරික හා මානසික වෙනස්කම් වලට මුහුණ දෙන විදිහ, ඒහා බැඳුණු සමාජ සංස්කෘතික වෙනස්කම්, මිත්‍යාවන් හා යථාර්ථයන් වගේ දේවල් ගැන පරිවර්තනය තුළිනුත් මුල් නිර්මාණයට හානි නොවන විදිහට සූක්ෂම විවරණයක් කරනවා. මේ සඳහා ඇත්තටම පරිවර්තකය යොදාගෙන තියෙන සරල භාෂාව සහ දෙබස් කතා රසය වැඩි කරලා තිබෙනවා. මේ කතා එකතු වී තිබෙන සිංහල පරිවර්තන සියල්ලක්ම ඉහලින්ම අගය කළ යුතු මට්ටමේ ඒවා. මේ අතර ප්‍රවීණ පරිවර්තකයින් සහ ලේඛකයින් කීප දෙනෙක්ම සිටීමත්, ඔවුන්ගෙනුත් කොටසක් මෙල්බන් වාසීන් වීමත් ආඩම්බරයට කරුණක්. අපේ ශ්‍රී ලාංකික ලේඛකයෙකුගේ කෙටි කතාවකුත් මේක තුළ තිබීම බෙහෙවින් මගේ කළ යුතු කරුණක්. ඔහු තමයි නොයෙල් නඩේසන්. ඔහුගේ ගිල්ට් ඇන් පනිෂ්මන්ට් කියන කෙටි කතාව අපේම ප්‍රවීණ ලේඛකයෙක් වන ජගත් ජේද්‍රි සිංහ විසින් ඉතාම අනර්ග විදිහට පරිවර්තනය කරලා තිබෙනවා. එම පරිවර්තනය අපේ මව්බිමේ අපේම සංස්කෘතිය තුළ ලියවෙන සහ පරිවර්තනය වෙන නිසාවෙන්ම පාඨකයාට ඉබේම සමීප විය හැකි නිර්මාණයක් බවට පත් වෙලා තිබෙනවා.
හොඳයි ස්වර්ණකාන්ති, මං එහෙමනම් අවසාන වශයෙන් මේ සාකච්ඡාවට නිමාවක් සනිටුහන් කරන්නට ඔබෙන් අහන්න කැමති. දැන් මේ විදිහට ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කරපු මේ වගේ අපූර්වතම නිර්මාණ සිංහල භාෂාවට පරිවර්තනය වීම තුළින් සිංහල පාඨකයාගේ විශ්ව සාහිත්‍ය පිළිබඳව රසය කුළුගැන්වීමට ලැබෙන පිටිවහල මොකක්ද කියලා සංස්කාරකවරී විදිහට ඔබේ අදහසක් දැනගන්න.
විශිෂ්ට සාහිත්‍ය කියන්නේ හරීම පුළුල් දෙයක්, සප්ත මහා සාගරය වගේ. හරිම සුන්දරයි, හරි ගැඹුරුයි. ඉතින් ඒ වගේම මේ සාහිත්‍ය කෘති අපි දන්නවා ඉතාම රසවත්. එතකොට මේවා ඇසුරෙන් මේ කෙටි කතා එකතු ඉන්න ලේඛකයන් ලෝකයේ විවිධ රටවල විවිධ ඉසව්වල විසිරීලා තියෙන උදවිය. ඒගොල්ලන්ගේ විවිධ දර්ශන, විවිධ තේමා, විවිධ ආකල්ප, විවිධ සිතුම් පැතුම් මේ කෙටි කතා වලින් පිළිබිඹු වෙනවා. එතකොට ඒකාකාරී කෙටි කතා කියවීමෙන් සමහර විට හෙම්බත් වෙලා ඉන්න පුළුවන් අපේ පාඨකයෝ. එහෙම අයට විවිධත්වයක් ලබා දීලා කියවීමේ රුචිය උද්දීපනය කරන්න හේතුපාදක වෙයි කියලා මං හිතුවා.
හොඳයි ආදරණීය හිතවතුනි, එහෙමනම් අපි අද දවසේදී විශ්ව සාහිත්‍ය රසමං පෙත් තුලින් ඔබව කැඳවාගෙන ගියේ ඔස්ට්‍රේලියානු වාසී අපේම ලේඛිකාවකගේ අලුත්ම විශ්ව සාහිත්‍ය නිර්මාණයක් පිළිබඳව අපේම ප්‍රජාවෙන් මතුවුණු නිර්මාණයක් පිළිබඳව කතා බහ කරන්න මෙල්බන් වාසී ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින් සංස්කරණය කරපු ඉසු නලගෙන සහ තවත් කතා විදේශ පරිවර්තිත කෙටි කතා 13ක් ඇතුළත් ග්‍රන්ථය පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් විශ්ව සාහිත්‍යයේ විවිධ මං ඉසව්වල සැරිසරමින් එහි සාහිත්‍ය රසය දැනුම ඔබට සමීප කරලීමට උත්සාහ දරන ගමන්ම අපේම ශ්‍රී ලාංකික ජනප්‍රජාවෙන් මතුවන මෙවැනි වූ විශ්ව සාහිත්‍යයට අදාළ නිර්මාණත් ඔබ සමීපයට ගැනීම අපේ එක්තරා ප්‍රයාමයක්. ඉතින් ඒ ප්‍රයාමය සාර්ථක කරගන්නට අද සම්බන්ධ වුණු ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ ඔබටත්, ඒ වගේම එංගලන්තයේ වොරික් විශ්වවිද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිළිබඳ ඩිප්ලෝමා ධාරිණියක් වන දිලිනි ඊරියවල ඔබටත් බොහොම ස්තුතියි. දෙදෙනාටම ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
ආයුබෝවන් දිලෘක්ෂි, ඔබට බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. ඒ වගේම දිලිනිටත් බොහොම ස්තුතියි.
එමෙනම් ආදරණීය හිතවතුනි, අපි තවත් මාසකින් අනතුරුව තවත් විශ්ව සාහිත්‍යයේ රසාලිප්ත මං මාවතක් දිගේ සැරිසරමු. ඔබේ අදහස් අපිට යොමු කරන්න අපි කැමැති දැනගන්න sinhala.program@sbs.com.au අපේ ඊමේල් ලිපිනය. එසේත් නොමැතිනම් 0044 988 39 07 කියන අපගේ දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. 0044 988 39 07. අයිබෝවන්.
විශ්ව සාහිත්‍යයේ රසමං පෙද්දිගේ සැරිසරන්නට තවත් මාසක අවසාන ගහරුවාදා අපි යලි හමුවෙමු.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.